අනේ තව එකක් තියෙනවා, අපි සේවය කරන්නේ ගම්බද ප්‍රදේශයකයි. ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටින අතර අපගේ ස්ථිර පදිංචිය පවතින්නේ නාගරික ප්‍රදේශයකයි. අපට ඇති ගැටලුව නම් ලබන වසරේ පාසල් යාමට නියමිතව සිටින දරුවා අපගේ ස්ථිර පදිංචිය පවතින නගරබද ප්‍රදේශයට යාම සුදුසුද යන්නයි. එසේ නැතිනම් අපට හැකිතාක් කාලයක් දරුවන් සමග දැනට සේවයේ නියුතු ප්‍රදේශයේ සිටීම වඩා යහපත් වෙනවාද ආදී වශයෙන් මේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මේ ලෞකික වශයෙන් අහන ප්‍රශ්නයක් වුණාට මේ බුදුදහමේ මේකට පිළිතුරු තියෙනවා. හැබැයි දරුවා හරි දෙමව්පිය හරි කවුරු හරි මේ අය ඥානවන්ත පිරිස නිසා මොඩියෝ නෙවෙයි තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මයේ තුලින් මේ මූල ධර්මයේ තේරුම් අරගත්තා නම් ඒ තේරුම් ගැනීමත් සමග ඒ මානසිකත්වයේ ලොකු පරිවර්තනයක් වෙනවා. අද ලෝකෙ මේ එක එකනා උච්චං කරනවා, හෝම සෝවාන් කිව්වා, සකෘදාගාමි කිව්වා කියලා කියන්න ඕනේ නැහැ. කියපුවම උච්චං කරනවා මොකද කියන්නේ? කිව්වේ නැතුවට ලබන්න පුළුවන්. ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් මේ වනාහන කොට. යම් කෙනෙකුට මේ ලෝකෙ වටිනවයි කියලා හරයක් තියෙනවා කියලා ගන්න වටිනාදියක් නැහැ කියලා මූලික ධම්ම අවබෝධය ලැබුණාම අප්‍රමාණ ඇලුම් ගැටු ඇලීමක් බැඳීමක් ලෝකෙන් තුරන් වෙනවා. ඒ මානසිකත්වයේ ඊට පස්සේ දුස්චරිත කරවන්න බෑ. ඒ මානසිකත්වයේ විකෘති කරන්න බෑ අනික් අයට එකතු වෙලා. ඒ මානසිකත්වයේ නැවත වාරයක් දුගතියක් ගන්නේ නැහැ. තිරිසන් ගතියට පත් වෙන්නේ නැහැ. ප්‍රේත ගතියට, අසුර ගතියට යන්නේ නැහැ. අපාය ගතියට යන්නේ නැහැ. දේව ගතිය, මනුෂ්‍ය ගතිය කියන මේ දෙගතිය ඉක්මවන්නේ ඒ තත්ත්වයට පත් වෙනවා. ඒ තමයි සෝතාපන්න වෙනවා කියන මේ ආර්ය ධර්මයේ තියෙන උතුම් අවස්ථාව. ඉතින් ධර්ම ශ්‍රවණය කරලා හැකිතරම් දුරට මෙන්න මේ තත්ත්වයට පත් වෙන්න ඒකට අවශ්‍ය කටයුතු කරගන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි, ධර්මයයි අමාරු දෙය. සද්දම්මෝ පරම දුර්ලභෝ. පරම දුර්ලභයි කියේ සද්ධර්මී. ඒ සද්ධර්මයේ විද්‍යාමාන වෙනවා නම් යලි යලි බණ අහන්න, නොදන්න දෙයක් තියෙනවා නම් ගැටලුව විසඳගන්න. එහෙම අහලා පුරුදු වෙලා හිටන් දරුවන්ටයි දෙමාපියන්ටයි කාටවත් හැකියාව ලැබුණොත් එහෙම මෙන්න මේ වාසනාවෙන් ප්‍රයෝජන ගන්න. මාර්යාගේ ඔළුව උඩ හිටියත් මාර්යාට පිළිගන්න බෑ. ඊට පස්සේ ඉන්නේ බුද්ධ දේශයේ ඉන්නේ. ඒ බුද්ධ දේශයෙන් අයින් වෙන්නේ නැහැ ඒ සෝතාපන්න පුද්ගලයා කවදාවත්. ඒ තමයි පියාගේ බිම සතර සතිපට්ඨානෙ. කොච්චර කරකෝල අනික් අය ගෙනියන්න හැදුවත් කැරකිලා පහු වෙනවා අර කියන බුදු බිමට, බුද්ධ භූමියට. නැත්නම් සිහිනුවනට එනවා. ඒ සිහිනුවන නැති කරන්න බෑ. ඉතින් එතෙන්ට කටයුතු කරගන්න කරගෙන ඉන්න ඔය හැරි ඉන්න දිහා ගිහින් ඊට පස්සේ පරප්‍රත්‍ය රහිතයි කිව්ව අනුන්ගේ ආධාර අවශ්‍ය නැහැ. ඊට පස්සේ අනික් අයට ඔව් දෝෂ පුද්ගලයා කරන්න බෑ. මොන සමාජයකට ගිහින් දැම්මත් අන්නේ තත්ත්වයට පත් කරගෙන වේරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ කාලේ සමාජය හදන්න අපිට බෑ. තමන් ධර්මානුකූලව හැදිලා කොහොම හරි ඒ තත්ත්වයේ ඉක්මන් ලෝකේ අසාරත්වයේ තේරුම් ගන්න. නමුත් ඊට පස්සේ ඉගෙන ගන්නේ හරි මේ රැකී රසා කරන්නේ හරි මේ ජීවිතය අවසානිකම් කළ යුතු යුතුකම් ටිකිරු කරන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒකින් ගෙනියන්න කටයුතු ටික. ඊට පස්සේ කිසි දවසක ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. තමන්ට යහපත මඟ පෑදී කළ යුතුත් හරියයි. මේ ශාසන මාර්ගයේ මෙලොව අභිවෘද්ධිය සියලු ආකාරයෙන් ලැබෙනවා. ඉතින් ඒක කිසි අඩුවක් නැහැ. අංග සම්පූර්ණයි කියලා බුදුරජාණන් පෙන්ලා තියෙනවා. ඒ වගේම ගව මහීස ආදී සත්තු, ඒ කියන්නේ ගොවිතැන් ආදී කරනවා නම් ඒවට අවශ්‍ය කේත්වතු ආදී ලැබෙනවා. ඒ වගේ අවශ්‍ය කරන්න ආව සත්තු අද කාලේ හැටනා ඉතින් අලි ඇතු වෙනකොටයි ඔක්කොම තියෙන ට්‍රැක්ටර් එහෙම ඒවා හරි කමක් නැහැ ලැබෙනවා. ඒකට අවශ්‍යදී අනුපූර්ව දෙන්නේ ඒව ලබනවා. එතකොට ඒක අවශ්‍ය කරන්න ආව ධන ධාන්‍ය ආදීන් අඩුවක් වෙන්නේ නැහැ. ඒව ලැබෙන ක්‍රමයක් එනවා. ඒ වගේ මිල මුදල් ආදී දෙයින් අඩුවක් වෙන්නේ නැහැ. ඒව ලැබෙනවා. කිසි දිනක මසුරුකමක් හටගන්නේ නැහැ. අවශ්‍යදී අවශ්‍ය විදිහට කරනවා. මෙහෙම දැහැමින් සාමයෙන් ගත කරන ජීවිතයක් ලෞකික වශයෙන් සුඛෝභෝගීව ජීවත් වෙනවත් ඒකේ හිත නොබැඳින්නත් හේතු වාසනා සියල්ල සකස් වෙනවා බෞද්ධයින්ට. ඒක ධර්මයේ දේශනා කරලා තිනවා. මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය, ඒකාන්තී නිවන මේ සියල්ලම අභිවෘද්ධිය ලැබෙනවා බෞද්ධ වෙච්ච තැන් පටන්. ඉතින් ඒ නිසා ඒ ගැන සැකබා හිතන්න එපා. බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන මේ ධර්මය අහලා පුළුවන් තරම් හැකි තරම් දුරට යන හදිසියෙන්නේ වාසෝඩා පොතේ කැඩුවා වගේ පොඩ්ඩක් ඔය යන්තම් දහම් අවබෝධයක් එනකොට හිතෙනවා දාලා ඔක්කොම කියලා කැරීට මහන වෙන්න යන්නේ. හදිසි වෙන්න නම් එපා. බොහොම යෝසිල්ලෙන් යුත්තව දහම ඉතුරුටිය පූර්ණ කරගන්න බලන්න. ඒ සෝඩා පොතේ කැඩුවා වගේ පොඩ්ඩක් කල් යනකොට අඩු වෙනවා. අඩු වුණාට ඉවරට බැඳිලා යන්නේ නැහැ. දැක්ක සත්‍ය අහකට යන්නේ නැහැ. සත්‍යය දකින්නට එහෙම තමයි. එකපාරේ විශාල හැඟීමක් එනවා. ඔක්කොම දාලා යන්න හිතෙනවා. ගිහිල්ලා මහන වෙන්න හිතෙනවා. කලබල වෙන්නේ නැතුව හිමින් සීරුව ධර්මානුකූලව විමසමින් කටයුතු කරගෙන යන්න
අරිහත්ත්වයට පත් වෙන විතර බලාගෙන යන්න බැරිය මහාන වෙන්න අනාගාමීකම් මේ මනුස්ස ජීවි ජීවිතේ තියෙනවා කියලා හිතාගෙන කටයුතු කරගන්න. ඒතර ප්‍රශ්නයක් එන්නේ නැහැ. ටික කාලයක් යනකොට අරතිවිච්ච සෝදාපොතලේ කෙඩුවා වගේ වික්ෂිප්තභාවය නැති වෙලයි ඉක්මනට දුවලා හිටන රහත් වෙන්න හිතන එක නැති වෙලයි ඒ උනාට මාර්ගයෙන් අහකට යන්නේ නැහැ. අවබෝධ කරගන උදාම තමන්ට සීමාවට ඇදලා නවතිනවා. එතන පටන්ගෙන අවබෝධය ටිකෙන් ටික ප්‍රගුණ වෙලායි. එහෙම කටයුතු කරගන්න මේ තනින් තනට ගියා කියලා කරන්න දෙයක්වත් නැහැ. මේ ජීවිතයේ අධ්‍යක්ීම් ලබා ගන්න යථාර්ථවත් වෙන්න ඉසෙල්ලා යථාර්ථවත් ජීවිතයක් ඇති කරගෙන ඊට පස්සේ කොහේ හරි කැමති විදිහට ජීවත් වෙන්න තමයි පහසු විදිහකට. නාගරිකව නම් නාගරිකව, ග්‍රාමීයව නම් ග්‍රාමීයව, ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බුදුදහම විග්‍රහ කරමු තැන්වල පෙන්නනවා. සැවැත් නුවර කියන බුදුරයන් වහන්සේ වැඩ හිටපු ඒ දා සැවැත් නුවර 13 කෝටියක් ජනගහනේ හිටියා කියලා. අද නාගරික වශයෙන් තියෙන කොයි ලෝකෙද කොහෙද තියෙන 13 කෝටියක් ජනගහන ඉන්න නුවරක් තියෙන්නේ. අද බලපුවම කොහෙවත් නෙයි 7 කෝටියක් මාර්ගඵලලාභීන් කියන දෙකෙන් පංගුවකට වැඩි. ඒ දාති මිච්ඡ සත්‍යය. එන කැලේ හැංගිලා නෙමෙයි මාර්ගඵල ලැබුවේ. ජනා කීන නගරවල ඉඳලා. ඒ කාලේ තිබුණ දෙයක් කියලා කියනවා. මහා ලොකු මහා මාලිගා හදාගෙන එහෙම හිටියේ නැහැ. ඒ මිනිසයන්ට ඕනකම තිබුණේ ඉන්නකන් ජීවත් වෙන්න වැස්සල තෙවෙන්නේ නැති වෙන්න අර අවුව පින්න සීත උෂ්ණයෙන් බේරෙන්න අවශ්‍ය කරන අදුපරක් හරි කමන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන දේ කරගන්න දෙයක් මිසක්. පොදුවේ කරන තැන් වලට පොදු ස්ථානයක් ලොකුවට හදලා දෙන ඒ තැනක් මිසක්. තමන්න පුද්ගලිකව ඉන්නවා නම් පෞරකට අවශ්‍ය කරන පදිංචි වෙච්ච ගෙයක්. ඒක බොහොම චාම් එදා තිබුණේ. ඒ වගේම අනිත් පිරිසක් ඇති වුණාම දෙතුන් දෙනෙක් එක ගෙදර පෞල් කෑවි නැහැ. ඒ අයට පොඩි ගෙයක් හදලා හරි වෙන් කරගෙන එහෙම තමයි ජීවිත ගත කළේ. ඒ නිසා ඒ කාලේ කියනවා තිබිච්ච ප්‍රදේශ වල හැටි කියන්න කුකුලෙක් එක වහලකට නැගලා හිටන්. ඒකට බොළුවල්ලු බිබට බහින් නැතුව කුකුලන්ට ඉගිලෙන්න පුළුවන් සතෙක් නෙමෙයි පයින්නවා විතරයි අනික් වහල් ළඟ එහෙකට. එහෙම පැනගෙන පැනගෙන ලංකාවේ එක කෙරවලින් අනික් කෙරවලට යන්න. ඊතර ගෙවල් තිබුණයි කියනවා. ඉතින් හැබැයි ඒ කාලේ බුදුදහමත් හොඳට බබලපු කාලයක්. මාර්ගඵලලාභීන් හැමතැනම හිටියා. එහෙනම් ගෙවල් වැඩි වුණා කියලා ජනගහනය වැඩි වුණා කියලා මාර්ගඵලලාභීත්වයට බාධාවක් නැහැ. බෞද්ධත්වය කියන එක සංවරත්වයේ ප්‍රගුණ කරගෙන ධර්මානුකූලව හැඩගහගත ජීවිතයකදී ඔය බාධා එකක්වත් නැතුව යනවා. ඉතින් එහෙම පිරිසක් වර්ධනය වුණාම ඉතාම වැදගත් පිරිසක් හැදෙනවා. කොච්චර පිරිස හිටියත් ආහාර හිඟ වෙන්නේ නැහැ. සෞඛ්‍ය ආදී සියලු කටයුතු සඵල වෙනවා. ඒවේ අඩුවක් වෙන්නේ නැහැ. එහෙම සකස් වෙලා එනවා. වැඩක් නැති හිස් දේවල් ලෑගේ නැහැ. ඉතින් එහෙම දැහැම ජීවිත සකස් වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ මාධ්‍යයේ පෑදිලා තියෙන හින්දා සමුන් තේරුම් අරගෙන ධර්මයේ අහලා හිටන් ඒ ධර්මයේ යලි යලි අහලා තේරුම් ගන්න ආවර්ජනය කරමින් ධර්මාභෝධය ලබා ගන්න උත්සාහ කරන්න. ඒ අවබෝධය ලබා ගත නම් ලෝකෙ මෙච්චර කාල දිනපු නැති සක්විති රාජ්‍ය දහසක් ලැබුණාට වැඩි. එහෙම එකක් නැහැ. සක්විති රාජ්‍ය එකයි ලැබෙන්න තියෙන්නේ ලෝකෙ තියෙන ලොකුම සම්පත්තිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සෝවාන් වෙලා ඉන්න ගිහි ශ්‍රාවකයෙක් ඉන්නවා නම් අර සක්විති රජුරුවන්ගේ තියෙන සම්පත්තිය බැලුවොත් ගිහි ශ්‍රාවකයා ලබන නිවි සැනසීමේ සුවෙන් 16 එකක්වත් ඒ සක්විති රජුරුවන්ට නැහැ කියලා. කලාවෙන් කලාවක්වත් නැහැ. කලාවක් කියන්නේ 15 එකක් නැහැ 16 එකක්. එයින් එකයි 16 එකක්වත් නැහැ. අර සක්විති රජුරුවන්ගේ සම්පත්තිය. කොච්චර සම්පත්තිය වුණත් ඒ සියල්ල ඉක්මවනවා. අන්න ඉබඳු වාසනාවක් තියෙන්නේ නිවි සැනසීමක් තියෙන්නේ සෝවාන් ඵලයේ. ඉතින් දහම් තේරුම් අරගෙන අසාර ලෝකේ මොනවාල් ලන්නද කියලා අදහස එනවත් එක්කව අප්‍රමාණ වන්නා වූ 1000ක් ගැලවිලා යනවා. ඉතින් අන්නේ අවස්ථාවේ සැනසීම ලබා ගන්න ලැබුවා නම් ලැබුවමයි. ආයතනය ටික කාලයකට සීමා වෙන එකක් නෙවෙයි. මුළු ජීවිත කාලෙම මේ සැනසීම එහෙමමයි. ඉන්ගේ වටිනාකම දැකලා දහම් මහල කොහොම හරි දෙන්නපත් වෙන්න උත්සාහ කරන්නේ.